2012 වසරේ 3 මාසේ 20 වෙනිදා භාවනා වැඩසටහන. මේ මොහොතේ තමන් අරමුණු කර ගන්නට ඕන ලෝක සත්‍ය අවබෝධ කරගැනීමේ අභිලාෂය, බලාපොරොත්තුව තමයි පෙරදැඩිව තමන්ගේ හිස මත තියෙන්න ඕන. වෙන කිසිම දෙයක් නෙමෙයි. වෙන කිසිම කාරණයක් හිසේ තියාගන්නට එපා. මේ පුජ්‍යලයා ගැන, මේ පුජ්‍යලයා ගැන, ලෝකේ සිදුවෙන කරුණු ගැන මේ මුකුත්ම හිසේ තියාගන්න නැතුව මේ මොහොතේ අවධානයට ගන්න ඕන. මම ශ්‍රී සද්ධර්මය කොහොමද අවබෝධ කරගන්නේ කියලා. අවබෝධ කරගන්නවා නම් අවබෝධ කරගන්න තියෙන්නේ වෙන දෙයක් පිළිබඳව නෙමෙයි, එකම එක ධර්මතාවයක් පිළිබඳවයි. ඒ තමයි පංච උපාදානස්කන්ධය කියන මේ ධර්මතාවය පිළිබඳවයි අවබෝධ කරගන්න තියෙන්නේ. මුලින්ම මේ ධර්මතාවයේ ක්‍රියාවලිය හඳුනා ගන්න ඕන. ඊන් පසුව ඒ ධර්මතාවයේ ඉක්මවා ගමන් කරන බලවේගයක්, ශක්තියක් තමන්ගේ ඥානය තුළ, බුද්ධිය තුළ ඇති කර ගන්න ඕන. සංයුත්ත නිකායේ 3 කාණ්ඩේ කන්දක වර්ගයේ සෝතාපන්න සූත්‍රයේ සඳහන් වෙන කරුණු කීපයක් අද අපේ පින්නසොන්ට මම කියන්න, පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ රාද කියන භික්ෂුන් වහන්සේටයි මේ දේශනා කරන්නේ. පින්නතුන් දන්නවා උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියලා. තියෙනවා පංචමේ රාද උපාදානස්කන්ධා කතමේ පංච, පහක් තියෙනවා. මොනවද මේ පහ? සේයති දං රූප උපාදානස්කන්ධා, වේදනා උපාදානස්කන්ධා, සංඥා සංඛාර විඥාන උපාදානස්කන්ධෝති. මේ තමයි උපාදානස්කන්ධ පහ. අපි ඒක විග්‍රහ කරලා තිබුණත් නැවත මතක් වෙන්න කියන්නම්. රූප තියෙනවා වෙනම, රූප උපාදාන රූප තියෙනවා වෙනම. දැන් මේ ලෝකේ උදාහරණයක් ගන්නම් පින්නතුන්ට. මේ ලෝකේ ඉඩකඩම් හැමතැනම තියෙනවානේ. නමුත් පින්නතුන්ගේ නිවසයි ගෙහෙයි ඒක උපාදාන රූපයක් වෙලා තියෙනවද නැද්ද? ඒ නිසා තමයි වෙන ඉඩකඩම් වගේ නෙමෙයි, වෙනම විදියකට, වෙනම කැක්කුමක් ඇතුව, වෙනම වේදනාවක් ඇතුව, වෙනම තණ්හා බලවේගයක් ඇතුව තමන්ගේ ඉඩම කඩමගේ දොර ටික පේන්නේ එකයි. එතකොට මේ ඉඩම කඩම ගේ දොර කියලා කියන්නේ මොකද්ද? රූපය. රූපය. ඉඩමක් කියන්නේ, නිවසක් කියන්නේ ලස්සන රූපයක්. එතකොට පුජ්‍යලේ කියලා කියන්නේ රූපය. එතකොට ඔය විදියට අපේ ජීවිතේ වෙනස් කරවන, අපේ ජීවිතයට නොයෙකුත් ආකාරයෙන් වේදනා ගෙනල්ලා දෙන උපාදාන බලවේගයක් නැද්ද අපි තුල? අපි ඒවට කියන්න පුළුවන් සිතේ ඇලවිච්ච දේවල් කියලා. නැද්ද? අන්න ඒ ඇලවිච්ච දෙයට තමයි රූපය කියලා කියන්නේ. ඒක හොඳට මතක තියාගන්න. වේදනාත්මක දේවල් තියෙනවා. අපිට සංවේදී සුභ වේදනාවල් ඇති වෙන දේවල් අපේ හිතේ අලවගෙන තියෙනවා. මිනිස්සුන්ගේ හිතවල තියෙනවා. ඒව සමහර වෙලාවට සුභ වේදනාවල් ලබා දෙන දේවල් අපේ ජීවිතෙන් අපි ඈත් කරන්න කැමති වෙන්නේ නැහැ. නරක වේදනාවක් දුන්නොත් එහෙම සමහර අම්මල දාත්තල දරුවොත් ඇහත් කරනවා. නෝන මහත්තුරු එක්කෝ නෝන අයින් කරනවා, එහෙම නැත්නම් මාත්‍යත් අයින් කරනවා. ලෝකෙ හැටි නරක වේදනාවක් දුන්නු සුභ වේදනාවක් නම් තමන්ගේ නෝන බොහොම තියාගෙන ඉන්නවා. මාත්‍ය සුභ වේදනාවක් නම් හොඳයි, හොඳට සලකනවා. නැත්තම් වෙලාවට තේකවත් අදලා දෙන්නේ නැහැ. ඒසා සුභ වේදනා අපි තියා ගන්න බලලා. එතකොට සුභ වේදනාවන් වලට කැමති. එතකොට රූප උපාදානයන් වල ඉන්නවා, වේදනා උපාදානයන් වල ඉන්නවා. සංඥා උපාදාන පින්නතුණේ, මේ භාෂාව කියලා කියන්නේම සංඥා ගොඩක්. එහෙමනේ, භාෂාවක් කියලා කියන්නේ සංඥා ගොඩක්. එතකොට මේ සංඥා ගොඩ ඔය ඇත්තන්ට පොඩි කාලේ ඉඳලා හිතේ ඇලෙව්වා. පොඩි කාලේ ඉඳලා සංඥා ගොඩ හිතේ ඇලෙව්වා. දැන් අලෝපු සංඥා ගොඩක් තියෙන නිසා තමයි මේ සිංහලෙන් කතා කරනකොට ඉක්මනින් ඒ වචනවලට අනුව කම්පණය වෙනවා තමන්ගේ මොලේ සිද්ධාන්ත. දැන් මම බැන්නොත් එහෙම ওই කම්පණය වෙනස් වෙනවා. ඒ වගේම කාරුණික වචන, හොඳ වචන කතා කළොත් එහෙම කම්පණේ එක විදිහක් වෙනවා. ඒ නිසා මේ කම්පණය තුලින් ආමන්ත්‍රණය කරන්න පුළුවන් නොයෙකුත් පැතිවලට, හිතේ තියෙන හැඟීම් වලට, දැනීම් වලට, ආවේගශීලීත්වයන් වලට ආමන්ත්‍රණය කරන්න පුළුවන් නේද? දැන් ප්‍රතිවාදී කාමන්ත්‍රණය කරන්නේ ආවේගශීලීත්වයට, හිතේ අභියෝගයට. බොහොම ආදරේ ලෙංගතුකම ඇති අම්ම කෙනෙක් තමන්ගේ දරුවන්ට ආමන්ත්‍රණය කරන්නේ ඒ දයාන්විත කාරුණික ගුණයන් අවදි වෙන තැනට. හොඳ ස්වාමියෙක්, හොඳ ස්වාමි දියණියක් ඒ ආමන්ත්‍රණය කරන්නේ ඒ ලෙංගතුකම වැඩි වෙන නම් හදවතේ අර බොහොම සෞම්‍ය තැනකට ඒ ආමන්ත්‍රණය සිද්ධ කරනවා. එතකොට වේදනා උපාදානයක්, සංඥා උපාදානයක් තියෙනවා. එතකොට සංඛාර උපාදානයක් තියෙනවා. මොනවද මේ සංඛාර උපාදානය? සංඛාර උපාදානය කියලා කියන්නේ අපිට මේ ලෝකේ ටිකක් සමහර දේවල් සකස් කළා දෙනවා, සමහර දේවල් අපි සකස් කරලා ගන්නවා. එහෙමයි තියෙන්නේ. මේ ලෝකේ තියෙන අත්වාදයයි පරවාදයයි, වාද දෙකයි. අනුන්ගේ මතය වෙනුවෙන් දැන් මේ ලෝකේ ආගම් 800ක් විතර තියෙනවා. ලෝකේ ජීවත් වෙන කෝටි 700ට ආගම් 800ක් විතර තියෙනවා නේ? ආගම් 800ක් විතර. මේ මොකද්ද? පිටින් සංස්කාර කරලා මිනිස්සුන්ට දෙනවා. දුන්නට පස්සේ ඒ මිනිස්සු ඒක සත්‍යයි කියලා විශ්වාස කරනවද නැද්ද? විශ්වාස කරනවා. අපි බුද්ධාගම විශ්වාස කරනවා වගේම ඒ මිනිස්සු ඒක විශ්වාස කරනවා. එතකොට සමහර අයගේ මතයක් තියෙනවා, ආ ඒගොල්ලන්ගේ මතේ ඒගොල්ලන්ට දරන්න අයිතියක් තියෙනවා, මේගොල්ලන්ගේ මතේ මේගොල්ලන්ගේ දරන්න අයිතියක් තියෙනවා කියලා. අයිතියක් තියෙනවා, කාටවත් හිරිහැර කරන්න, පීඩා කරන්න බෑ. ඒ වුණාට අපි මේ ලෝකේ මතවාදයක් නෙමෙයි සියලුම දෙනා දැනගන්න ඕන ලෝක සත්‍යය, යථාර්ථය. මොකද යථාර්ථයක් නම් ලෝක සත්‍යයක් නම් ඒක දෙකක් වෙන්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේට එකක්, මට එකක්, වෙනාගමක කෙනෙකුට එකක් නේද? එහෙම වෙන්න බෑ. සත්‍යයක් නම් සත්‍යයි. දැන් උදාහරණයක් ගත්තොත් ගින්දර රස්නේ. දැන් ආගම වෙනස් වෙනකොට ගින්දර සීතල වෙනවද? නැහැනේ. ජලය පහළට ගලාගෙන යනවා. මේක ඉංගලන්තෙත් එහෙමයි, ලංකාවෙත් එහෙමයි, ඇමරිකාවෙත් එහෙමයි, ඕස්ට්‍රේලියාවෙත් එහෙමයි. පහළට තමයි ජලය ගලාගෙන යන්නේ. ඒක තමයි සත්‍ය කියලා කියන්නේ. මේ මිනිස්සු වාතය ඔක්සිජන් උපකාර කරගෙන ජීවත් වෙනවා. ඉතින් මේක ආගම වෙනස් වුණාට වෙනස් වෙනවද? වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම මිනිස්සුන්ගේ හිතේ ඔය ලෝභ ද්වේෂ මෝහ වෙන ආගම වෙනස් වුණාට වෙනස් වෙන්නේ නැහැ. තියෙනවා. කොමලඟ තියෙනවා. ඇලීම ගැටීම තියෙනවා. අන්න ඒ තථාගත දේ තමයි බුදුහාමුදුරුවෝ කියාපාන්නේ, කියා දෙන්නේ. එහෙම නැතුව මේ ඕන කෙනෙකුට ඕන ආගමක් අදාහගෙන ඉන්න පුළුවන් කියලා කිව්වට ඒ තුල සත්‍ය පිහිටන්නේ නැහැ. ඒ නිසා සියලු දෙනාම සත්‍ය දැනගන්නට ඕනේ. ඊළඟට අපි තියෙන විඥානකරණය. විඥානය. මේකට විඥානණය කියලාත් කියනවා. විඥානණය කියලා කියන්නේ දැන් මෙහෙම කරන්න පුළුවන්. තමන්ගේ ළමයා ගියා පන්ති ගියා. දැන් අම්මා හිත හිතා ඉන්නවා, හරි දැන් පුතා දැන් බස් එකේ ගියා. දැන් බස් එකේ ගිහිල්ලා දැන් පන්ති කිට්ටුව ඇත්තේ. අපි හිතනවා රාජගිරිය නම් පන්තියේ තියෙන්නේ. මෙහි ඉඳලා අතුරුගිරිය ඉඳලා යනවා නම් හිතනවා දැන් ඇති මේ බත්තර මුල්ල හරි කියලා හිතනවා. ඔහොම හිත හිත විජානනය කර කර ඉන්නවා. ඉඳලා ටික වෙලාවක් යනකොට මෙන්න ළමයා ගෙදරට ආවා. දැන් අම්මා හිත හිතා හිටිය බත්තර මුල්ල ඇති කියලා. මෙන්න ළමයා එකපාරට ගෙදරට ආවා. මොකද? අද බස් එක නැහැ. එහෙම නැත්තම් මගදී කෝල් එකක් ආවා අද පන්තිය නැහැ කියලා. නමුත් දැන් විජානනේ හරිද? අම්මා දැනින්න බත්තර මුල්ල හරි ඇති, දැන් එදින් ගිහිල්ලා ඇති කියලා මෙන්න ගෙදරට ආවට අගාර. එතකොට විජානනය අවිද්‍යාවක්. එහෙමනම් අපිට විඥාන ගුණය තියෙනවා, විඥානනේ ගුණය තියෙනවා. නමුත් ඒකත් අවිද්‍යාත්මක තුල ප්‍රයත්නයි. බුදුරජාණන් වහන්සේලාගේ විඥානයෙන් නෙමෙයි බලන්නේ. ප්‍රයත්න විඥානයෙන් බැලුවට බුදුරජාණන් වහන්සේලා බලන්නේ විඥානයෙන් නෙමෙයි. ඒ ලෝකෝත්තර ඥානයෙන් බලන්නේ. එතනින් තමන් උපකල්පනය කරන දෙයක් නෙමෙයි එතන තියෙන්නේ. ස්වභාව ධර්මයේ සිද්ධ වෙන සිදුවීම, ඒ ස්වභාව ධර්මයේ තුලින් සැකසිච්ච ක්‍රියාවලිය, ඒ ස්වභාවයෙන්ම තමන්ගේ ඥානය කරා පැමිණෙනවා. තමා කියන කෙනා අයින් වෙලා තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. දැන් අපි කරන්නේ තමා කියන කෙනා මුල් කරගෙනයි විජානනය කරන්නේ. විමසා බලන්නේ. පැහැදිලිනේ. මේක තමයි රාග පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. එල පැහැදිලි කරා. යතෝකෝ රාග අරිය ශාවකෝ හිමේසං පච්චත්තං උපාදානස්කන්ධා සමුදයංච අත්තංගමාය අස්සාධංච ආදීනවංච නිස්සාරංච යතහාභූතං වජානාති අයං උච්චති රාජ අරිය ශාවකෝ සෝතාපන්නෝ අවනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝති. මේ රාද මේ උපාදානස්කන්ධය තමයි සමුදයංච සමුදය කරගන්න තියෙන්නේ, අත්හරින්න තියෙන්නේ. දැන් ආස්වාදේ කරගෙන තිනෝ මේක දකින්න ඕන. අස්සාධංච මේ උපාදානස්කන්තේ අපි කියන අර සද්ධාව කියලා කියන පැහැදීමට කියන අපි උපාදානස්කන්දේටත් පැහැදිලා ඉන්නේ. උපාදානස්කන්දේටත් පැහැදිලා ඉන්නේ. එතකොට මේ උපාදානස්කන්ධයේ ආස්වාදයක් ඇතිදී අක්කටියට නෙමෙයි, මේක ආස්වාදයක් නැති දෙයක් හැටියට දකින්නටත්, ආදීනවංච ආදීනය ආදීනවයෙහි දකින්නටත්, ඒ කියන්නේ ආදීනවයේ පංච උපාදානස්කන්ධේ බලාගෙන ගියොත් එ මොකද්ද, මොන වගේ උපමාවක්ද කරන්න පුළුවන්? පංච උපාදානස්කන්ධේ ආදීනව බලාගෙන ගියොත් මිරිඟුවක්. මෙරුවා සේවනල්ල නිස්සාරංච නිසරු දෙයක් යථාභූතම් පජානාති ආස්වාදයක් නැති දෙයක් ආදීනවංච ආදීනවය බලනවා නිස්සාරංච නිස්සාරය බලනවා යථාභූතම් පජානාති යථා දර්ශනේ මෙයා දකින්නෝ එදී දුටුවට පස්සේ මොකද වෙන්නේ දැන් අපි ගමු නිස්සාරංච කියන වචනේ මේ ගොඩක් වෙලාවට මේ වචන එහෙමයි අහුවට මේවා තමන්ගේ ප්‍රත්‍යස්සනානේ තුල නැහැ මොකද්ද මේ උපාදාන ස්කන්ධේ නිස්සාර වශයෙන් දකින්නෝ කියලා කියන්නේ මොකද්ද කියන්න බලන්න බොහොම බණ අහන අයනේ කියන්න බලන්න නිස්සාරංච කියන්නේ මොකද්ද නිස්සාරත්වය කියන්නේ මොකද්ද සාරවත් නැති බව සාරවත් නැති බව කියලා කියන්නේ මොකද්ද ගුණයක් නැහැ කියන්න බලන්න සැබෑන නිස්සාරත්වය යනු කුමක්ද කියන අනිත්‍යත්වය කියන්නේ මොකද්ද නිස්සාරත්වය කියලා කියන්නේ මොකද්ද අපේ ගුරු මහත්මයා කියන බලන්න නිස්සාරත්වය කියන්නේ මොකද්ද නෑ දන්න විදියට කියන්නේ වැරදුනට කමන්නේ මම දන්න කොහොමත් මේක වරදිනවා කියලා දැනගෙන තමයි මම කියන්නේ බලන්න කියන බලන්න නිස්සාරංච නිස්සාරත්වය මොකද්ද නිස්සාරත්වය කියලා කියන්නේ හා ඔව් මොකක්ද එහෙම නැ යථාර්ථය ගතයුත්තක් නැහැ කියන එක මොකක්ද නිස්සාරත්වය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ගන්නකොට මොනවා හරි පලා ටිකක් හරි කොටලා මිරිකලා ගන්නකොට අපි මේ මිරිකලා ගන්න ටිකට කියනවා සාරය කියලා. නේ? සාරය කියලා කියනවා. ඒ වගේම ගසක ගත්තොත් සවිමත් කොටසට කියනවා අපි අරටුව කියලා කියනවා. එතකොට නිස්සාරත්වය කියන්නේ ඒ නිස්සාරත්වය කියලා කියන්නේ දැන් මෙහෙම අපි යමක් මෙහෙම මිරිකනකොට ඒකෙන් එනවනම් පොල් කිරි වේවා පලා මිටියක් වේවා වෙන යම් දෙයක් වේවා වැලි අහුරක් හරි වේවා අපි මිරිකලා ඒ දෙයින් එන දෙයට අපි කියන සාරය කියලා සාරවත් දේ ඉතිරි වෙන ටික පස සෝදල හරි ඉතුරු වෙන මැණික් ටික හරි ගල් ටික හරි ඒ ටික අපි සාරවත් කොටස දැන් ලෝකේ ස්වභාවයක් තියෙන සාරවත් කොටසක් තෝරගන්න ක්‍රමයක් ඒ කියන්නේ ඉතිරියක් තියෙනකොට එතන තියෙන්නේ මොකද්ද සාරවත් බව ඉතිරියක් එනවනම් මොනවා හරි දෙයක් වැටෙනවනම් තියෙනවනම් ඒ කොටස තමයි ඉතුරු වෙන පොඩි කොටස හරි වෙන්න පුළුවන් ඒ කොටස තමයි එයාගේ සාරය එතකොට අපි නිස්සාරයි කියලා කියනවා නිස්සාරයි කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඊටාම අපි හිතමු පිළිකුල්ලටපත් වෙච්ච සත්වයේගේ මලකුණක් කියලා අපි දුටුවා අපි මේක මොකද දකින්නේ අපිට කන්න ගන්නත් බෑ ගෙදර ගෙනල්ලා තියාගන්නත් බෑ, නාහි තියාගෙන ඉන්නත් බැරි නිසා අපි ඒකට කියනවා නිස්සාරයි කියලා කියනවා. හැබැයි ඇත්තට කාටවත් පේන්නේ නැති දෙයක් තියෙනවා. ඔය නිස්සාරයි කියලා පුතඥයෝ කියන තැන කිසි දෙයක් නැහැ, නෙමේ සාරයක් තියෙනවා. ඒක පේන්නේ නැහැ, ඒක පෙන්වලා දෙන්නේ මේ මහන්සි වෙන්නේ. පුතඥයන් උදවිය නිස්සාරයි කියන තැන එයාට නොපෙනෙන විදියට වංචනික ධර්මයක් හැටියට සාරයක් තියෙනවා. ඒකයි මේ කියලා දෙන්න උත්සාහ කරේ. දැන් අපි ওই විදියට තමයි ජීවිතේ නිස්සාරයි කියලා කියන්නේ. ඒක නෙමෙයි නිස්සාරත්වය කියලා කියන්නේ. අපි ලෝකේ නිස්සාරත්වය කියලා යමක් ගන්නවා. අරමුණු වශයෙන්, රූප වශයෙන්, වේදනා වශයෙන්, සංඥා වශයෙන්, සංකාර වශයෙන්, විඥාන වශයෙන් නිස්සාරයි කියලා යමක් ගන්නවා. එතකොට ඒක යා දන්නේම නැතුව සාරය අරගෙන. ඒ කියන්නේ ඒකේ තියෙන සාරය අරගෙනනේ. දැන් අර විදුම් මේ මැරිච්ච අර කුණු වෙච්ච සතෙක්ගේ කුණ දැකලා ඒකේ සාරය මොකද්ද? පිළිගුණ. ඒක සාරය නෙමේද? සාරය. ඔන්න ඔකයි මම මේ පැහැදිලි කරලා දෙන්න උත්සාහ කළේ. ඒ තමයි සාරය. ඒකේ සාරය ඒක. ලස්සන මලක සාරය ඕක නෙමේ. එතකොට එන්නේ ප්‍රසන්න, හරි ලස්සන, ෂෝක් කියන අදහස. එතකොට ඒකත් සාරයක්, අරකත් සාරයක්. දැන් එහෙමනම් අපේ මේ ප්‍රසිද්ධව තේරුම් ගත්ත නිස්සාරත්වය නෙවැරදිද? නෑනේ. නෙවැරදි නෑ. අන්නෝක මේ තියෙන ධර්මීය තියෙන ඕනතරම් මේ ධර්මයේ ගැඹුර යථාර්ථය සොයාගන්නේ නැහැ. අඩුපාඩුකම් සහිතව තේරුම් ගන්න එකේදී තමයි මේ ධර්ම අවබෝධය නොවීමට හේතුව. පැහැදිලිනේ? දැන් එහෙමනම් අපි නිස්සාරත්වයක කියලා මොකද ගන්න ඕන? හොඳයි කියලා සාරයක්වත් නරකයි කියලා සාරයක්වත් ගන්න හොඳ නැහැ. මොනම විදියකින්වත් සාරයක් ගන්න හොඳ නැහැ. එහෙමනම් මෙන්න මේ විදියට යථා භූතම් ප්‍රජානාති යථාර්ථේම දුටුවොත්, යටිසිතේම දුටුවොත් එයාට පුළුවන්කම තිබෙනවා අවිනිපාතෝ ධම්මෝ, නිරයින් නිදහස් වෙන ධර්මයට පාත්‍ර වෙන, නියතෝ සම්බෝධි පරායනෝ, නියත වශයෙන්ම නිවන් මගට යන. දැන් ගන්න එකනේ, මෙහාට ආවත් සාරයක් අරන් යනවා, එහාට ගියත් සාරයක් අරන් යනවා, කොහාට ගියත් සාරයක් අරන් යනවා. තමන් කල්පනා කළත් අවසානයේ සාරයක් ගන්නවා. ඒ කියන්නේ මිනිස්සු පුදුමාකාර විදියට හරිම ගිජුයි එකතු කරන්න. දැන් මේ මගේදී එකතු කරන්න නෙමෙයි අපි කියලා දෙන්නේ, අත් හරින්න. අත් හැරීමත් අත් හරිනවා අවසානයේ. ඒක හරි ගැඹුරුයි. අත හැරීම කියලා දෙනවා කිව්වොත් එහෙම එතනත් සාරයක් ඉතුරු වෙනවා. අතහැරීමේ ක්‍රියාවලිය කම්මස්ස කාරකෝ නත්ති කියන තැනට තමන්ගේ මනස දියුණු කරනවා, ක්‍රියා කරවන්නේක් නැති තැනට දියුණු කරනවා. කම්ම නිරෝධාය සංවත්තති, කර්මයෙන් නිදහස් කරනවා, කර්මයෙන් ඈත් කරනවා. කර්ම කරන්නේ කර්මකාරයේ බවට පත් වෙන්නේ නැහැ. ඉතින් පුදුන් පුතඥන ඕනෑම කෙනෙක් කර්මකාරයෙ. කර්ම කරන්නා කර්මකාරය. ක්‍රියා කරන්නා මානසිකව ක්‍රියා කරන්නා. එතකොට ක්‍රියා නොකර ඉන්න ඕනේ එහෙනම්. ඒකයි නොපෙනෙන දේ. මේ දහම කවුරු හරි වරදවා ගත්තොත් ගන්නේ ක්‍රියා නොකර ඉන්න කියලා. එතකොට එතන මොකද්ද සිද්ධ වෙන්නේ? හ? එතනක් තියෙන ක්‍රියාව. මම ක්‍රියා නොකර ඉන්න ඕන කියලා උත්සාහ කරනවා නම්, ක්‍රියා කරනවා නම් එතන තියෙන්නේ මොකද්ද? ක්‍රියාවනේ. තාම පැහැදිලි. මා ක්‍රියා නොකර ඉන්න ඕන කියලා හිතනවා නම් ක්‍රියා නොකර සිටීමේ ක්‍රියාවලිය. එහෙමනම් සැබවින්ම කර්මය ඉක්මවනවා කියලා කියන්නේ මොකද්ද? දෙකෙන්ම නිදහස් වීම. කොහොමද ඒ දේ අපි තුල ක්‍රියාත්මක වෙන්නේ? අර දෙකට අහු වෙන්නේ නැති වෙන්නේ. අන්න එතන තමයි දක්ෂතාවයේ තියෙන්නේ. දැන් ටික වෙලාවක් අන්න ඒ දේ, ඒ අවස්ථාව සොයා බලන්න නිහඬව සංසුන්ව. කොහොමද දැන් ගවේෂණ ප්‍රතිඵල? දැන් මේ වගේ ගවේෂණයක් කරනකොට සාමාන්‍යයෙන් ටික දුරක් ගවේෂණය කරගෙන යද්දී මේ තරහක් යනවා. ඒක ස්වභාවයක්. මාත් එක්ක තරහ වෙන්න එපා. ඒක ස්වභාවයක්. හේතුව මොකද්ද දන්නවද? ඔය ජීවිතේ ගොඩාක් ප්‍රශ්න විසඳගන්නේ, දුක් වෙන්නේ, සතුටු වෙන්නේ මාරයත් එක්කනේ. මාරය කසාද බැඳලා ඉන්නේ පුතේජනිය. ඒ මාරයාගත් එක්ක තමයි මේ පරේෂණේ කරන්නේ. එතකොට මාරයා කියන්නේ මොකද්ද? මේ මොකද්ද? මේ කවදාවත් ගෙනල්ලා දීපු නැති, මගෙන් අහපු නැති ධර්මයක්. මට ඔබ තේරෙන්නේ නැහැ, තෝරන්නේ නැහැ. ඔබකට වැඩක් නැහැ. කෙලින්ම මාරපාක්ෂික පැත්තේ හිටියොත් එහෙම මේ මිනිස්සයත් මොකද කරන්නේ? ඇත්තනේ නං මේ මාරයත් කියනෝ එහෙමයි. මට තේරෙන්නේ කියලා ඒක අයින් කරනවා. ඈ මාරයට තේරෙන්නේ නැහැ. දැන් මෙතෙක් වෙලා ඔබ පරේක්ෂණය කළා. ඒ පරේක්ෂණය සඳහා ඔබ උපයෝගී කරගත්තේ මාරය. මාරයාගේ කණ්ණාඩි දෙකෙන් තමයි ඔබ බැලුවේ. නමුත් මාරයාගේ කණ්ණාඩි දෙකෙන් නිවන පෙන්වන්නේ නැහැ. මාරයාගේ කණ්ණාඩි දෙකෙන් පෙන්නනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි, සුඛ, දුක්ඛ, උපේක්ෂා, රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන ඕ පෙන්නනවා. පැහැදිලිද? මාරයාගේ කණ්ණාඩි දෙකෙන් බලන්න පුළුවන් ওই දේවල්. ওই දේවල් දෙන්න දෙන්න මාරයා රජ්ජුරුව වගේ ඔය තේරුම් කරලා දෙනවා, පැහැදිලි කරලා දෙනවා. ඈ බලන්න ලෝකේ යමකට ඇලෙන්න ඕනේ කියලා හිතන්න. ඇලෙන්න ඕන තරම් මනසේ ඉඩ තියෙනවා. ගැටෙන්න ඕනේ කියලා හිතන්න. ඕන තරම් ගැටෙන්න හදලා දෙයි පරිසරවල. නිවන් දකින්න ඕනේ කියලා කිව්වහම මාරයා සුදු මැලි වෙනවා. කම්පණයටපත් වෙනවා. එයා දන්නේ මේ කතා කරේ මානසික ක්‍රියාදාමයකට මාරයා කියලා කතා කරේ අපි. ඒ කියන්නේ පොදුවේ මිනිසුන් භාවිතා කරන මන, එවත් මාර මනස. අපි රහිත කරන මිනිසුන්ටත් අපි මාරයා කියලා කියනවා. ඒකෙන් අදහස් වෙන්නේ මරන්නා මාරයා. යමක් නැති කරනවා නම්, මුලා කරනවා නම් අපි ඒකට කියන්නේ මාරපාක්ෂික ධර්ම මාර. දෙන්නා දෙවියා දෙනවා නම් මොනවා හරි නේ, දෙල්ලීම හරි ඉෂ්ට කරලා දෙනවා නම් දෙන්නා දෙවියා. මරන්නා මාරයා හිරු දෙවියෝ ආලෝකයේ දෙන නිසා, සාඳු දෙවියෝ ආලෝකයේ දෙන නිසා. හැබැයි මාර දිව්‍ය පුත්‍රයා කියලාත් කියන හිටියා. එයාටත් මාරයත් බොහොම අගේ කරන කෙනෙක් බවට පත් වෙනවා. දැන් මේක මනස ඉක්මවා පවතින දහමක්. මනස තුලට දෙන දහමක් එහෙම නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. මනස තුලට දෙන දහම් ආගම් ලෝකේ ඕන තරම් තියෙනවා. හැම ආගමක්ම මනස තුලට, ඥානය තුලට. මේක ඥානය තුලට, මනස තුලට ලැබෙන දහමක් නෙමෙයි. මනස ඉක්මවා යන, ඥානය ඉක්මවා යන, චේතෝ විමුක්තියට පඤ්ඤා විමුක්තියට ගමන් කරන ධහම. පැහැදිලිනේ? මමෙක් ඉන්නවා දැනෙනවද? දැනෙනවද තමන්ට මමෙක් කියලා? පුජ්‍යලයක් ඉන්නවා, ස්ත්‍රියක් කියලා කෙනෙක් ඉන්නවා, දැනෙනව නේද? දැනෙනවනේ. පිරිමි අයට පුරුෂයෙක් ඉන්නවා කියලා දැනෙනවා. අපේ මනසට, අපේ කියන වචනේ පාවිච්චි කළාට හැමෝටම නෙමෙයි, මානසිකම වහයට එහෙම තත්ත්වයක් නෑ. මිනිස්සුන්ගේ මනසට මිනිස්සු කාටවත් අත තියන්න දෙන්නේ නෑ. හේතුව, ඒ මගේ චින්තනය, ඒ මගේ අදහස, ඒ මගේ සංකල්පය, මේ මාම හිතන විදිය, මේ මට තේරෙන විදිය, මේක තමයි ලෝක සත්‍යය. මට දැනෙන ටික පරම සත්‍යය කියලා අල්ලගෙන ඉන්නේ. එයා පොට්ටෙනිය බැඳගෙන ඉන්න ටික අතාරින්නේ නැහැ. අර අපේ පැත්තේ හිටියා, අපේ පැත්තේ නෙමෙයි, මේ මේ කොයි බදායක හරි මිනිස්සෙක් හිටියා මම දැක්කා, ලනු පිස්සා කියලා පිස්සේ. ඒ පිස්සගේ වැඩි පාරේ තියෙන ලනු කෑලි ඔක්කොම ටික ලනු විතරයි, වෙන මොකුත් නැහැ. ලනු විතරක් එකතු කරනවා. ඒවැදෙන ඔක්කොම එකේ කරගන්න. නිකන් හරි එක්කෙනෙක් අර එක ලනුවකින් ඇද්දොත් හැතැම්ම දෙක තුනක් හරි අර මිනිස්සයා පස්සෙන් දුවනවා අර ලනුව ගන්න. ඉතින් පුතා ජනෑම මිනිස්සෙක්ම ලනු පිස්සෙක් තමයි. ඈ ලනු පිස්සෙක් තමයි. ඒ කියන්නේ තමන් අල්ලගත්තේ එයා ලනුව විතරයි. ඒ වගේ එක එක අල්ල ගන්න ලනු තියෙනවා මිනිස්සුත්. ඒ ලනු ලේසියෙන් අතාරින්නේ. ඒ ලනුව වෙනුවෙන් යුද්ධවලදී සටන් කළයි, තරග කළයි, කැපවීම කළයි, ධනෙ වියදම් කරයි, ඔක්කොම කරනවා ඒ ලනුව වෙනුවෙන්. තිලැජ්ජ නැද්ද ලනු පිස්සෙක් කියලා ඉන්න? ඈ ලනු පිස්සෙක් කියලා ඉන්න ලැජ්ජ නැද්ද? ලෝකෙම ලනු පිස්සෝ. ආගම් අල්ලගෙන, ජාති අල්ලගෙන, වර්ග අල්ලගෙන, අත්වාද අල්ලගෙන, පරවාද අල්ලගෙන මිනිස්සු නිදහසින් නෙමෙයි ඉන්නේ. නිදහසක් නෑ. හැම ලනුවක්ම අරගෙන ඉන්නේ ගැට ගහ ගන්නවා. ඒ ලනු පිස්ස. එහෙට මොකටද? ඇති වැඩකුත් නෑ. අරගෙන මේ මිනිස්සයා ගෙයක් බඳින්න යනවා නම් තව කමන්නේ. මොකක් හරි පෙට්ටියක්වත් බඳ ගන්න නම් තව කමන්නේ. ඒ නිසා ඒ තත්ත්වයෙන් නිදහස් වෙන්න තම තමන් උත්සාහ කරන්න. කාටවත් පහදින්න ඉන්න එපා. තමාගේ විමුක්තිය තමා සලසා ගත්තොත් පමණයි තමන්ට තමන් පිහිට පිළිසරණ වෙන්නේ. ඒ නිසා සංසාරේ වරද්ද ගන්න නැතුව තමන් කැමැති පරිදි සංසාරේ සැරිසරන්න හරි බලවේගයක් කරගන්න හැම කෙනෙකුටම පුළුවන්. ඒ තමයි සෝතාපන්න වෙන්න ඕන. සෝහාන් මාර්ගස්ත පලස්ත. ඒ කියන්නේ සසර ලොකුම තියෙන බැම්මක් තියෙනවා. ඒක තමයි වාන. වාන් දොර කියලත් අපි සමහර වෙලාවට පාවිච්චි කරන වචනයක් තියෙනවා. වැව් අයිනේනේ තියෙන වාන් දොර කියලා කියනවා. සෝවාන. ඒ විශාල බැම්මක් තියෙනවා. ඒ මාර්ගස්ත පලස්ත, ඒ සසර බැම්මේ තමයි මිනිස්සු ගමන් කරන්නේ. ඒ මාර්ගය කඩනවා, එහෙම නැත්නම් බිඳිනවා, විනාශ කරනවා, දුරු කරනවා ඒ ගමන. ඊට පස්සේ යා ජීවිතේ අර මුලාව නැති වෙනවා. මුලාව නැති වෙනවා, ආලෝකේ පහළ වෙනවා. ඊළඟට තමයි ඇස පහ දෙන්නේ. චක්ඛුමුද පාදේ. සබ්බේ පුතජ්ජන උම්මත්තක අන්දෝ අන්දයි පුදු මිනිස්සු ඔක්කොම අන්දයි. ඒගොල්ලන්ට අර ඇතුළට දාපු දත්ත වලින් තමයි දුවන්නේ. දැන් රොබෝ යන්ත්‍රේ දුවන්නේ ඒකට දාපු දත්ත ටිකෙන්නේ. ඒහා සමානමයි මිනිස්සයා. ඉතින් බෝරුද කියලා බලන්නකෝ ලෝකෙ දිහා ඇස් අරලා. මොකද තේින්නේ? එහෙමයි. ආගමික වශයෙන්, වාර්ගික වශයෙන්, ජාතික වශයෙන් බේද බින්නකම් මට ඉතින් කියන්න ගියොත් ඒ බේද බින්නකම් දවස් ගානක් කියන්න යනවනේ. මිනිස්සුනේ ධනවත් වශයෙන්, උගත් වශයෙන්, ස්ත්‍රී පුරුෂයෝ වශයෙන්, බාල මහලු කුඩා වශයෙන්, පළාත් වශයෙන්, දිස්ත්‍රික්ක වශයෙන්, නිවාස වශයෙන්, ඇඳුමින් පැළඳුමින් සපත්තු දෙකෙන් කන්නාඩි මාලෙන් ඔරලෝසුවෙන් පවා බේද බින්නයි ලෝකේ. ඒ සූත්‍ර දේශනාවේ, සෝතාපන්න සූත්‍ර දේශනාවේ සරල අදහස කෙටියෙන් සඳහන් කරනවා නම්, පින්වත් රාද යම් කලෙක ආර්ය ශ්‍රාවකයා ඔය පංච උපාදානස්කන්ධයන් පිළිබඳව හට ගැනීමත් නැති වී යාමත් ආස්වාදයත් ආදීනවයත් නිස්සාරත්වයත් ඒ වූ ආකාරයෙන්ම අවබෝධ කරගන්නවා නම් පින්වත් රාද මොහු කියන්නේ, මොහුට කියන්නේ සෝවාන් වූ ආර්ය ශ්‍රාවකයා කියලයි. අපායට නොවැටෙන ස්වභාවයෙන් යුක්ත නියත වශයෙන්ම නිවන පිහිට කොට සිටින කෙනෙක් කියලයි. පංච උපාදානස්කන්ධය හට ගැනීම නැති වී යාම ආස්වාදින් ආදීනවය නිස්සාරත්වය කියන මෙන්න මේ ටිකයි දැනගන්න තියෙන්නේ. පංච උපාදානස්කන්ධේ පොතේ නෑ. පංච උපාදානස්කන්ධ තියෙන්නේ හිතේ. ඉතින් පොතේ තියෙන පංච උපාදානස්කන්ධේ ඉගෙනගෙන ආචාර්ය උපාධියක් කළත් මිනිස්සු සෝහන් වේද? සෝහන් වෙන්නේ නැහැ. ඒක හිතට ගලපන්න ඕන. ජීවිතයට ගලපන්න ඕන. අපි ඒක නෙමෙයි එහෙම කරන්නේ නෑනේ. මතක තියාගෙන ගිහිල්ලා පඬිතු උපාධියටත් කියලා පඬිත වෙනවා. දැනුමින් පඬිත වෙලා වැඩක් නැහැ. තමන්ගේ ජීවිතේම තමන් පරිවර්තනය වෙලා අවබෝධඥාණයෙන් පඬිරු රුවණා බවට පත් වෙන්න ඕන. ඉතින් මේ පඬිතකම් දෙන්නේ අවබෝධයක් නැති අයනේ. ඉතින් අවබෝධයක් නැති අය අතරේ පඬිතු වෙලා වැඩක් නැහැ. අවබෝධයක් ඇති කෙනා ළඟට ගියාම අර පඬිතයා ලදරුවෙක් වෙනවා. මොකද අවබෝධය නෑනේ. ප්‍රත්‍යක්ෂතාවය නෑනේ. ඒකයි වෙන්නේ. ඈ දැන් ඉන්දියාවේ ගියපු නැති කෙනෙක් කොච්චර ඉගෙනගෙන හරි හයියෙන් හයියෙන් කෑ ගහලා කතා කරන්න යද්දී ඒක මිනිස්සෙකුට ළඟට එනවා ඉන්දියාවේ ගියපු කෙනෙක්. එයා හැබැයි ඇත්තට ඉන්දියාව පිළිබඳව ආචාර උපාදයක් කළා නෑ. හැබැයි මේ මිනිස්සයා මේ මොහොතේම ටක් ගහලා අර එයාගේ ඉදිරියේදී පරදින සුළු සුළු වැරදි අඩුපාඩුකම් ඔහොම නෙවෙයි මෙහෙමයි කියලා දෙනවා. ලොකු වැරදි අඩුපාඩුකම් වුණත් කියන්න පුළුවන්. සවයත්තන්ටත් තියෙන එකම ක්‍රමවේදය තමයි මේ ධර්මය හොඳින් ශ්‍රවණය කරන්න කරන්නම ඔයත්තන්ටම දැනෙලා ඇති මේ දහම් බලයක් ජීවිතය තුළ අකාලික බලයක් ගොඩනැගෙන. ඒක ඔයත්තන්ට ගෙදර ඉඳලා හිතලා ගොඩනගා ගන්න බෑ. හිතලා ගොඩනගා ගන්න පුළුවන් තත්ත්වයට පත් වෙන්නේ මේ අනුශාසනය කරන්නේ. ඒ තමයි අවබෝධඥානයෙන් පස්සේ. ඔයත් හිතන්න ගියාම අකාලික බවට කොච්චර හිතන්න ගියත් ආයි වැටෙන්නේ කොහටද? ආයි දන්නේ නැතුව කාලයට ගන්නෙම උපාදානස්කන්ධේ බලය, ගන්නෙම දෘෂ්ටි බලය, ගන්නෙම සංකල්ප බලය තමයි මේ සිත මෙහෙවීමට. ඉතින් අර විශේෂයෙන් මේ ලෝකෝත්තර බලය දිනු කරගත්ත කෙනෙකුගෙන් ඒ ධර්මය අහනකොට තමා තුලත් ලෝකෝත්තර ශක්තියක් ඇති වෙනවා, බලයක් ඇති වෙනවා. ඒ පිහිටෙන් තමයි ඔය බොහෝ වෙලාවට සතියක් හමාරක් විතර මානසික සැහැල්ලුවක් තියෙන්නේ. ඒ සැහැල්ලුව ලබා ගන්න ඕන. නමුත් ඒ සැහැල්ලුව දිගින් දිගට ලබා ගැනීමෙන්, තබා ගැනීමෙන් තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙන ධර්මයක් ඇති කරගත්තාම ආයි කෙනෙක්ගෙන් ඒ සහනෙ ලබන්න ඕනේ නැහැ. තමා තුළම ඒ බලය, ඒ ශක්තිය, ඒ ගුණය පහළ වෙන්න පටන් ගන්නවා. සබ්බ රති ධම්ම රති ජිනාති. ධහමට ඇලෙන්න, ධර්මයෙන්ම හොයාගෙන යන්න. හැබැයි දැනුම නෙමෙයි, දැනුම හොයාගෙන යන්න එන්න එපා. එහෙම ආවොත් එහෙම මන් දෙන්නේ මේ පොට්ටික දෙනවා වෙන ගිහින් ගෙදර ගිහින් බලන්න කියලා. මොකද මට වෙලා ගන්න නැහැ නේද දැනුම දෙන්න ගියොත්. එහෙම මට දින එක දවසට මේ මේක සූත්‍රයක් පැහැදිලි කළොත් මට දින 84,000ක් යනවා. මාසෙට 365යි තියෙන දින. එතකොට සතියේට වරක් බණ කිව්වොත් එහෙම මට ආත්ම පහක් විතර ගන්න වෙනවා සූත්‍ර ටික කරන්න. ඈ ආත්ම හතරක් පහ ගන්න මේක කියලා දෙන්නේ. එහෙනම් මට එන්න පුළුවන්, ඔයත් දැන් එන්න පුළුවන් ද මන් දන්නේ නැහැ. එච්චර කාලයක්. ඒ නිසා මේ ප්‍රත්‍යක්ෂ තමන්ගේ ජීවිත පොත බලන්න. ජීවිතේ දිහා තියෙන දේවල්ම තමයි මේ කොහොම පොත්වල ලියලා තියෙන්නේ. ජීවිතේ නැති දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ මොන පොතක් බලලාද බණ කිව්වේ? තමන්ගේ හිත බලලා. තමන්ගේ හිතේ ස්වභාවයම තමයි මුළු මහත් ලෝකෙම හිතේ ස්වභාවය. බුදුහාමුදුරන්ට වැඩිපුර ඇහත් තිබ්බද? නැස්තිකයි තිබ්බේ. කායික ශරීරයෙන් බැලුවම නැස්තිකයි. කන් දෙකයි. අපිට වගේම නාසයයි. අපිට වගේම දිවක් සහ දත් ටිකක් තිබ්බා. අපිට වගේම දෙපා දෙකක් තිබ්බා, අත් දෙකක් තිබ්බා. අපිට වගේම වැසිකිලි කැසිකිලි යන්න සිද්ධ වෙනවා. අපිට වගේම උදරයක් තිබ්බා, ආහාර ජීර්ණ පද්ධතියක් තිබ්බා, හදවතක් තිබ්බා, ඉලෑට කූඩු ටිකක් තිබ්බා. ඉති වෙන දෙයක් තිබ්බද බුදුහාමුදුරන්ට? තිබ්බේ නැහැ. සංසාරයෙන් ගෙන ආ මේ මහා පාරමී විඥාන බලය අවදි වෙලා ඒ යටිසිතත් එක්ක තමයි මේ උඩුසිතින් ආවරණය කරලා තියෙන මහා බලයක් තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඒ එය බිඳිනවත් එක්කම එය ආත්මීය විශ්වයට, ලෝකයට විවෘත වුණු පුජ්‍යලේ බවට පත් වෙනවා. ඒ විවෘත වුණු පුජ්‍යලයාට ලෝක සත්‍ය තමයි පැහැදිලිව දකින්නේ. සත්‍යව ක්‍රියා කරන්න, සත්‍යව කතා කරන්න, සත්‍යව සිතන්න පුළුවන්. එතන ඉඳලා ගුණය වැඩෙන්න පටන් ගන්නවා. නැත්තම් අසත්‍යමනේ. මනුෂ්‍යෙක් අපි කතා කරන ලෝකයේ දිහා බැලුවොත් එහෙම මේ සියලුම මිනිසුන් කතා කරන්නේ අසත්‍ය, බොරුව. දැන් මම කියන එකෙන් පටන් ගත්තාම ඒකම ලෝක බොරුවක්. ඒක ලෝකයේ තුල තියෙන බොරුවක්. ඊට පස්සේ මගේ ගේ, ඒකත් ලෝක බොරුවක්. ඈ ඊළඟට මේක මගේ මතේ, ඒකත් බොරුවක්. මේක මගේ දර්ශනය, ඒකත් බොරුවක්. මේ මගේ රට, ඒකත් බොරුවක්. එයාරක අනුන්ගේ රට, ඒකත් බොරුවක්. අපි සිංහල, අපි දෙමළ, අපි මුස්ලිම් කියන එකත් ඒකත් බොරුවක්. අපි බුද්ධාගමී කියන එකත් බොරුවක්. අපි මුස්ලිම් හරි ක්‍රිස්තියානි හරි හින්දු හරි කියලා කියන එකත් බොරුවක්. ඒ බොරුවක් කියන්නේ මිනිස්සු මේ කතා කරන්නේ ගෙනා දෙයක් පිළිබඳව නෙමෙයි, ගෙනියන දෙයක් පිළිබඳව නෙමෙයි. හුදෙක් හරිම තාවකාලික සරල පදමාලාවක් පිළිබඳවයි. දැන් මම ඒක පාර්ශිකව කාටවත් කිව්වේ නෑනේ, මේම හිතන එක විතරක් හරි කියලා. මම ඒකයි කිව්වේ. බුද්ධාගමී කියලා හිතනවා නම් එතන බොරුවක් එතන තියෙන්නේ. එතකොට එහෙමනම් මං ඔය කිසිම කෙනෙක් නෙමෙයි කියලා හිතනවා. එතකොට ඒක බොරුවක්ද? ඒකත් බොරුවක්. දැන් මං කිසිම කෙනෙක් නෙමෙයි කියලා හිතනවා නම් ඒකත් බොරුවක්. කෙනෙක් කියලා හිතනවා නම් ඒකත් බොරුවක්. මම හරම නෙමෙයි මෙහිමයි ජීවත් වෙන්න ඕනේ කියලා යම් මොහොතක යම් ආකාරයක හිතනවා නම් ඒක බොරුවක්. දැන් ඔබ කරන්න ඕන ප්‍රතිපත්තියකට එන්න නෙමෙයි මේ කියන ධර්මය පරේක්ෂණ බුද්ධියට ගන්න. දැන් මම මොනවා හරි කාරණයක් දෙනකම් බලාගෙන ඉන්නෝ ප්‍රතිපත්ති පුරන්න. ප්‍රතිපත්තියක් දෙන්නේ නැහැ අපි. ඔබ පරේක්ෂණාත්මක ගමනකට යොමු කරනවා මිස ප්‍රතිපත්ති දෙන්නේ නැහැ. ප්‍රතිපත්තිය ඔබේ තුල පහළ වෙයි. ඔබ මේ ධර්මය මොකද්ද කියලා හොයාගෙන යන එකයි ඔබට කරන්න තියෙන්නේ. එහෙම නැතුව අපි අවසාන තීන්දුවක් හැටියට ඔබේ ඔටුළු පළඳවන්නේ නැහැ මෙන්න මේ දේ ඔබ කරගෙන යන්න කියලා. එහෙම දුන්නොත් ඒක මතවාදයක් වෙනවා. එහෙම දුන්නොත් ඒක සංකල්පයක් වෙනවා. එහෙම දුන්නොත් ඒක දෘෂ්ටියක් වෙනවා. එතකොට මිනිස්සෙක් පිළිපදින්නෙම දෘෂ්ටියද නැද්ද? දෘෂ්ටියක්. පිළිපදිනව නම් දෘෂ්ටියක්. ක්‍රියා කරනව නම් අනිවාර්යෙන් දෘෂ්ටියක්. එතන සංකල්පයක් ක්‍රියාත්මක වෙනවා. සංකල්පයක් නැතුව, දෘෂ්ටියක් නැතුව ක්‍රියාවලියක් නැහැ. එහෙමනම් ධර්මඥානයට පිවිසෙන්න පිවිසෙන්න ඕනම කෙනෙකුට සහනයක් ලැබෙනවා. ඔබේ ඥානය තුල විවිධ ඥාන තියෙනවා. විවිධ ඥාන තියෙනවා. දැන් මේ ලෝකයට ඇලෙන්නේ ඒ ඇලීමේ ඥානය. ගැටෙන්නේ ගැටීමේ ඥානය. එක එක රටාවන් වලට එක එක විදියට හැඩ ගැහුණු ඥාන ගුණ බල තියෙනවා. එතකොට කෙනෙකුට ඕනනම් ධර්මඥානය සම්පූර්ණයෙන්ම පතුරවා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමහර උදවියගේ සමහර ජීවිතවල එක එක පරාශයන් තමයි ඒගොල්ලන්ගේ ඥාන ගුණ හැටියට දියුණු කරගෙන තියෙන්නේ. දෙවැත්තන්ට පුළුවන්කම තියෙන මේ අකාලික ධර්මය, ලෝකෝත්තර ධර්මය, අනන්ත වූ ධර්මය, අවේදිත වූ ධර්මය, නිර්මල වූ මල නැති ධර්මය තේරුම් ගන්න. ඒ ධර්මය කරන්නේ කරවන්නේ පිහිටවන්නේ අවබෝධ කරගන්නේ නැහැ. ඒ නිසාම එතන විශාල සැනසෙල්ලක් තියෙනවා. කරන්නේ කරවන්නේ සිටින තැන සැනසෙල්ලක් නැහැ. ඒක මිනිසයා බර කරත්තයක් ඇදගෙන යනවා වගේ බරක් වේදනාවක් තියෙනවා. කරන්නේ කරවන්නේ කියන්නේ ලියන්නේ නැති තැන විශාල සහනයක් තියෙනවා. එතන ස්ත්‍රියක් නැහැ, එතන පුරුෂයෙක් නැහැ. එතන රාත්‍රිය නැහැ, එතන දහවල නැහැ. එතන සුඛ නැහැ, එතන දුක නැහැ. එතන ලාභ නැහැ, එතන අලාභ නැහැ. එතන යස නැහැ, එතන අයස නැහැ. පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති. අටලෝ දහමින් නොසැලෙන මනසේ එතන හට ගන්නවා. ඉතින් කොච්චර සෞම්‍ය තැනක්ද? දැන් ඔයනි සෞම්‍ය තැනක් ඔබේ මොලේ තුල, ඥානය තුල ඔබ ස්වාධීනව නිදහස කව ගෙදර ඉඳන් හිතුවට නම් ඕව එන්නේ නැහැ. ඔය අදහස් ටික එන්නේ නැහැ. ඔය ටික එන්න අහන්නම ඕන. ඇහුවේ නැත්තම් බෑ. සමහර අයගේ සංසාර බය ධර්මයට පරිණත වෙන්න, පූර්ණත්වයට පත් වෙන්න පිරිලා නැහැ. එතකොට මොකද වෙන්නේ? ධර්මය යාට ඔරොත්තු දෙන්නේ. ධර්මය යාට ඔරොත්තු දෙන්නේ. ලොකු ෂර්ට් එකක් කලිසමක් පොඩි ළමයෙකුට අඳින්න බෑනේ. එයා බලයි මේ මොකද්ද, මේක පොරවන්නද ගන්න කියලා. ඒ දැන් ජූටි ළමයි ගොඩ ෂර්ට් එක පොරවන්න ගන්නත් පුළුවන්. නේද? ඒ වගේ අධ්‍යාත්මිකව පොඩි ළමයි ඉන්නවා. අධ්‍යාත්මිකව පොඩි ළමයි ඉන්නෝ මේක එයාට අර ලොකු කෙනෙක් අඳින ෂර්ට් එකක් වගේ. එයාට ඒක අඳින්න නෙමෙයි පොරවන්න ගන්න පුළුවන්. මේක ඇඳ ගන්න පුළුවන් ඒ මට්ටමට බලය පවතින පිරිසට පමණයි. ඒ නිසා තමයි බුදුහාමුදුරන්ගේ සමයේ ස්වල්ප පිරිසක් තමයි නිර්වාණය දකින්නේ. අද වුණත් මේ සමාජය තුළ ස්වල්ප පිරිසක් මේ නිවන නැමැති දේ ලබා ගන්න. අනිත් අය එතකන් හිතන්නේ පුංචි පුංචි දේවල් වල, තැන් වල සතුට සැනසෙල්ල තියනවා කියලා. මොනවද පුංචි පුංචි දේවල් කියලා කියන්නේ? සාදයේ, පාටියේ, ධනයේ, යාන වාහනේ, නිලතලවල නේද? නොයෙකුත් ස්ථානවල සැනසෙල්ල ඇතේ කියලා හිතන අයට පුංචි පුංචි දේවල් ගැන ඇතේ කියලා හිතන. ධර්ම අවබෝධය කරගන්න නම් ස්ත්‍රියක් නම් ස්ත්‍රී භාවයෙන් නිදහස් වෙන්න ඕන, පුරුෂයෙක් නම් පුරුෂ භාවයෙන් නිදහස් වෙන්න ඕන, නපුරුෂකෙක් නම් නපුරුෂක භාවයෙන් ඉවත් වෙන්න ඕන. එතකොට තමයි නිවන් දකින්නේ. තේරුණානේ? භාව රූපේ නැහැ. මේක පරමාර්ථ සත්‍යයක්. ඒකෙන් අදහස් කළේ මොකද්ද? කෙනෙක් පුජ්‍යලේ ආත්මයක් කියන දෘෂ්ටි එතන නැහැ කියන එක නේ කියන්න උත්සාහ කළේ, වෙන දෙයක් නෙමෙයි. කෙනෙක් පුජ්‍යලේ ආත්ම දෘෂ්ටියක් නැහැ යාට. ඒ නිසා යා බොහොම සැනසෙල්ල ජීවිතය දිහා බලන කෙනෙක් සංකල්ප වලින් බලන්නේ, වේදනාවෙන් බලන්නේ, හිත වේදනාවෙන් බලන්නේ. දැන් අපි හිතන්න ගියොත් එහෙම, මෙන්න මේ පුජ්‍යලයා මෙහෙම වෙන්න ඕන, මෙයා අපිට මෙහෙම කරන්න ඕන, මෙයා මෙහෙම වෙන්න ඕන කියලා හිතන්න ගියොත් මොකද? ඒ විදියට නැති වෙනකොට අපි දුක් වෙනවා. අපි හිතුවොත් නෝන මෙහෙම වෙන්න ඕන, එහෙම නැත්නම් මහත්තයා මෙහෙම වෙන්න ඕන කියලා සංකල්පයක් තියෙනවා. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? ඒ අර බලාපොරොත්තු වෙන රටාව නැති වෙනකොට කම්පණයටපත් වෙනවා. එහෙම නැත්නම් හාමුදුරු කෙනෙක් හැටියට දායකයා මෙහෙම වෙන්න ඕන, ඈ මෙහෙම වෙන්න ඕන කියලා හිතාගෙන ඉන්නවා. ඒ විදිහට නැති වෙනකොට කම්පණයටපත් වෙනවා. එහෙම නැත්නම් හාමුදුරුව මෙහෙම වෙන්න ඕන, මෙහෙම කතා කරන්න ඕන, මෙහෙම අපිට මේ සලකන්න ඕන කියලා හිතුවොත් එහෙම නැති වෙනකොට හාමුදුරුව කෙරෙහි තොන්න කලකිරෙනවා. ඇයි? සත්බුද්ධල ආත්ම දෘෂ්ටි තියෙන තැන ඉඳලම හැමදේම බලාපොරොත්තු සහිතයි. එතනින් ක්‍රියාත්මක වෙන විවිධ හැම දෙයක්ම බලාපොරොත්තු සහිතයි. දරුවෝ වුණත් හදන්නේ දරුවෝ මෙහෙම වෙන්න ඕන කියලා. එහෙම නොවුනොත් දේවල දෙන්නේ කියනවා. සාදපාද දෙන්නේ, ගෙදරට ඉන්න දෙන්නේ නැහැ කියලා සමහර තාත්තලා තමන්ගේ දරුවෝ ගෙදරින් නැරපල ඉන්න තැන් අපි දකිනවා. ඈ ඒකට හේතුව සත්පුජ්‍යලාත්ම දෘෂ්ටිය තුළ. ඒ නිසා ඒ තුල පිහිටා ලෝකේ දකින්න ගියාම ආරවුල් ගොඩක්, ප්‍රශ්න ගොඩක්. එහෙමනම් සත්පුජ්‍යලාත්ම දෘෂ්ටිය තුල ඉඳලා රැස් කරගන්න දේ ප්‍රතික්‍රියාවලයක් හැටියට, ප්‍රතිවිපාකයක් හැටියට එන එක ස්වභාවයක්. ඈ දැන් සුවඳ වද්දයක් තමන්ගේ මල්ලේ දාගත්තාම සුවඳ හමන එක ස්වභාවයක්නේ. ගඳ දෙයක් මල්ලේ දාගත්තාම ගඳ ගන්න එකත් ස්වභාවයක්. උපාදාන ස්කන්ධ පොදිය මල්ල කියලා කිව්වට ඔබට කමක් නැහැ. මොකද වෙන්නේ? මේ මල්ලේ තියෙන ගඳ ඕනම කෙනෙකුට දැනෙන්න පටන් ගන්නවා. ඒ උපාදාන ස්කන්ධය තියෙන අයට. මේ උපාදාන ස්කන්ධය මිනිස්ය වේගයෙන් මේ හොඳට ඉන්න මිනිසයා ක්ෂණිකව කිඹුලෙක් බවට පරිවර්තනය කලයි. හොඳට ඉන්න මිනිසයා ක්ෂණිකව ගැඩිවිලෙක් බවට පරිවර්තනය කලයි. හොඳට ඉන්න මිනිසයා වේගයෙන් අපායට ගෙනියයි. දිව්‍ය ලෝකයටත් ගෙනියයි. බ්‍රහ්ම ලෝකයටත් ගෙනියයි. ඒ තමන්ගේ නිදහස් නොවුනහම එහෙම තමයි. තමන්ගේ පාලනය තමන්ගේ අතට ගත්තේ නැති වුනහම ඔහොම තමයි. මේ පුහුදු මිනිසුන් ඕනම වෙලාවක හඬවන්න පුළුවන්, ඕනම වෙලාවක තරහ ගස්සන්න පුළුවන්. බැරිද මෙතන ඉන්න ඕන කෙනෙක් කියලා මම තරහ ගස්සන්න ඕන වෙලාවක? වචන 10යි කියන්න ඕනේ ආකමැති තරහ යනවා. අඬවන්නම් ඕනම වෙලාවක, බොහොම කාරණික බොහොම සුවසීලි වචන ටිකක් කියවගම අඬනවා. බය කරන්නම් ඕන වෙලාවක, බය වෙන වචන ටිකක් කියවහම බය වෙනවා. නේද? ඔන්න නයික් පිටිපැත්තේ කුටු ඉන්න එක උපත් ඇති, බය වෙනවා. ඒ කියන්නේ මේ මිනිස්සයා මඩේ ඉඳෝපු ඉන්නක් වගේ ඕනම පැත්තකට වනන්න පුළුවන්. ඒ නිසා තමයි අපේ රටේ ඕන කෙනෙකුට රජ වෙන්න පුළුවන්. මම හෙට කියලා ගියොත් පාන් ගෙඩිය මන් 2.50ට බස්සනවා කියලා ගියොත් ඔක්කොම ඡන්ද දෙනවා මට. දැන් මෙයා පාන් ගෙඩිය 2.50ට දෙනවා නම් කිරි පැකට් එක 1.50ට දෙයි කියලා ඡන්ද දෙනවා. ඉතින් එහෙම පිරිසක් ලේසි නෑ. දෙන එක නොදෙන එක ඒකයි තින් දෙන්නට පස්සේනේ නේද? ඊට පස්සේ කියනවා දෙන්න හිතාගෙන තමයි මං ඡන්දෙ ඉල්ලුවේ. නමුත් දැන් තියෙන වාතාවරණය අනුව දෙන්න බෑ කියලා නොදී ඉන්නවා. තරල ක්‍රමයක්. මම දෙන්නම තමයි හිතන්නේ හිටියේ. නමුත් මේ පිටිමිල වැඩි, ඉතින් දෙන්න අමාරුයි. ඒ නිසා 45ටම ගන්න කියන්න වෙනවා. ශක්තියක් තියෙනවනේ ඔබට ආපු මනසයි දැන් තියෙන මනසයි දැන් ඔබට තේරෙනවා ඉතිනේ. ඉතින්ට දිදිපිච්ච මනසයි දැන් තියෙන මනසයි අතර වෙනසක් තියෙනවනේ. එකට හේතුව අපි වැඩිපුරම ලෝකෝත්තර ධර්මයේ පිළිබඳව කතා කළා, මොලේ අවදි කළා. ඔය දැනුම නිසා, දැනුම ගැන තමන්ට සැනසෙල්ලක් ඔය තියෙන්නේ. ඉතින් ප්‍රත්‍යක්ෂ භාවයට පත් වුණාට පස්සේ ඔබට මොනතරම් සැනසෙල්ලක් ලැබෙයිද? තාම සුළු මොහොතක් මම දේශනා කරද්දී ලැබුණාම හෙවුණු සැනසෙල්ලක් ස්ථීරසාර විදියට ප්‍රත්‍යක්ෂ කළා, මොනතරම් සැනසෙල්ලක් ගෙන දෙනවද? එහෙමනම් ඒ දහම් රසයේ විඳින්මින් ඒ රසය උදා කරගන්නට උවමනා කරන දහම් ප්‍රතිපදාව පිළිබඳව ටික වෙලාවක් තමන් කැමති විදියට මේ පරිශ්‍රණය කරලා බලන්න. ඇස් අරගෙන, ඇස් පියාගෙන, ඕනනම් සක්මන් කර කර නිහඬව කතා බහ කරන්නේ නැතුව කියන්න ඕන ධර්මය ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා. මේක අහගෙන සාකච්ඡා කරගෙන දැනුම වඩා ගන්න දෙයක් නෙමෙයි, විභාගයක් ලියන්න තියෙන දෙයක් නෙමෙයි. තමන්ගේ සිත, තමන්ගේ ඥානය ඉක්මවා මේ ලෝකයේ තියෙන ස්වභාවය ඉක්මවා ගමන් කළ යුතු දහමක් වන නිසා නිහඬව තමා තුළින්ම ඒ ලෝකයෙන් එතර වීම, ලෝකෝත්තර භාවය වඩා ගන්න, දහම උපකාර කරගන්න මේ නිරන්තරයෙන් ටික වෙලාවක් දහම් පරේෂණයේ යෙදෙන්න, ලෝකෝත්තර ධර්මයේ පිළිබඳව පරේෂණයේ යෙදෙන්න. මොතේ ඔබට සියල්ල අතහරින්න කියලා කිව්වොත් දැන් මාර්ය ඇවිල්ලා ඔබ ගෙනියන්නයි හදන්නේ. මාර්ය කියනවා දැන් ඔබ සියල්ල අතහරින්න කියලා. එතකොට අවසාන හරියට වගේ එනකොට සාමාන්‍යයෙන් මොන වගේ දේවල් ටිකක් කවුරු මතක් වේද? අවසාන මොහොතේදී බේර ගන්න හරි කියලා කෑ ගහන්නේ කාටද? දැන් ඔන්න ඔබට ඇවිල්ලා කියන දැන් මේ දැන් නැහැ, තව විනාඩි 5කින් ඔබ එකයි යනවා. ඔයද ආයෙ එන්න නෙමෙයි. මේ ආයි මේ දේපල අතරට, වස්තු අතරට, යාළුවෝ අතරට, නිලධානාන්තර අතරට එන්න බෑ. නැහැනේ වැරණ මනුරා මෙන්න බෑනේ. එකයි යන්න ලැහැද ඔබට අතාරින්න කියලා කියනවා. දැන් ඔබට මේ විනාඩි 5 ඇතුළතදී ඔබට කවුද කවුරු කවුරුද මතක් වෙන්නේ? අවංකව කියන්න බලන්න. තමන් ගැනම හිතෙන්නේ මොනවද? ඒ කියන්නේ තමන් කියන්නේ කවුද එතකොට? ඈ මොකද්ද තමන් කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? ඒ කියන්නේ ස්ත්‍රී භාවය අතහැර ගන්න බෑ. එහෙනම් එහෙනම් මොකද? අනිත් පැත්තෝ දෙන්න උත්තර දෙන්න. කවුද මතක් වෙන්නේ මේ අවසාන විනාඩි තුනේ දෙකේ තුනේ කවුද මතක් වෙන්නේ? කාට දාත වරන්නේ? මොනවද මතක් වෙන්නේ? වැඩිම බලන්න හොඳට. අපිට මතක් වෙනවා දරුවෝනේ, මහත්තයා. මතක් වෙනවා සමහර අයගේ ලස්සනට බොහොම මහරින් හදාගත්ත ගේ. මතක් වෙනවා බලන්න හොඳට නැද්ද කියලා. දරුවෝ මතක් වෙනවා. දැන් බෑ යන්න බෑ. අඩයක් ඇටලා තියෙන මාරයට කියනවා, අනේ මගේ දරුවෝ ටික මන් දාලා කොහොමද යන්නේ? අනේ කොහොමද මහත්තයා දාලා යන්නේ? අනේ කොහොමද මේ ලස්සනට හදාගත්ත ගේ දාලා යන්නේ? අනේ මං කොහොමද මගේ කාර් එක දාලා යන්නේ? අනේ කොහොමද මගේ බයික් එක දාලා යන්නේ කියලා සිතේ බලනවා නේද? ඉතින් මාරයා වෙලාවට කියන මොඩියෝ, ඔය ඔක්කොම මගේ, ඔය ඔක්කොම මගේ. ඇයි ඔබ ඔබේ කියලා හයාගත්තේ, හිතාගත්තේ? ඈ මෙතෙක් කාලයක් ඔබ ඔබේ කියලාද මේව හිතාගෙන හිටියේ? ඔවුනේ. මගේ දරුවෝ, මගේ මහත්තය, මගේ දේපල, මගේ ලස්සන ගේ, මගේ වාහනේ, මගේ කියලානේ මං හිතාගෙන හිටියේ. අඥාන පුරුෂයා මෙහෙට වර කියලා අරගෙන ගිහලා පාට දානවා. ඈ කවුරු හරි බනින්නේ නැද්ද? කවුරු හරි කෙනෙක් දැන් ඔය අල්ලපීඩමේ ඇවිල්ලා උන් වගා කරනවා. වගා කරගෙන 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 යද්දි කාලයක් ගියාට පස්සේ ඇයි ඔය මේ ඉඳම වගා කරන්නේ? ඇයි ඔය ඉඳම මේ වටේට වටක් ගහලා තියෙන්නේ? ඔය ඉඩම මගේනේ, ඔප්පුව මගේ ළඟ තියෙන්නේ. සොර මොකද වෙන්නේ? අනේ අපරාධේ, මං වගා කරපු ඉඩම, රට කවපු ඉඩම. ඒ වගේ දෙයක් පින්නතුන වැත්තන්ට වෙන්නේ අවසානේ. අනුන්ගේ ඉඩම් වල වගා කළා දන්නේ නැතුව. ඒ නිසා ඔප්පුව කාගේද කියලා හොයලා බලන්න. ඔය මගේ 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 කියන හැම වස්තුවකම ඔප්පුව කාගේද කියලා බලන්න. අයිතිය කාගේද කියලා බලන්න. කාගේද අයිතිය? මං කිව්ව නිසා නේද කියන්නේ? Tamanṭama hondatama therena therena ne. Naha deka therena. Ehemanam aayi waga karanna epa. Waga karanawa nan danagena waga karanna. Aidhikarayata kiyala waga karanna. Edekota hari. Edekota hari. Hæ? Rahadan wahanse kenek una jeevit wenawa, samadiyawan thiyena, yutukang ishta karana, yokkoma karana. හැබැයි මාර්යා ගෙයි කියලා දැනගෙන ඒක කරන්න. මාර්යා ගෙයි කියලා දැනගෙන ඒක කරන්නේ. වගාව කරන්නේ මාර්යාගේ වස්තු. දරුවෝ, මහත්තයා, ගේදොර ඉඩකඩන් නෙමෙයි මේ තමන් කියා ගන්නා වූ ශරීරය. කාටද හිතේ? එතකොට දැන් අපි හිතුවොත් එහෙම අර දේවල් ටික විතරයි මාර්යාට අයිති කියලා හිතුනොත් එහෙම දුක හිතෙනවනේ. දැන් බලන්නකෝ තමන්ගේ ශරීරය. තමගේ ශරීරෙත් කාටද අයිති? මාරයට. මාරයා කාටද අයිති? ඈ සෝබාදම් කාටද අයිති? අයි මාරයටද? අයි කරගිලා එන අන්න එක තමයි තේරුම් ගන්න ඕන කාරණේ, වටහා ගන්න ඕන කාරණේ. අපි ලෝකේ ගණන් කරන්නේ පහළ ඉඳන් ඉහළටනේ හැමදාම. මිනිස්සු යන්න කැමතිත් පහළ ඉඳලා ඉහළට. කවුරුත් පහළට ගණන් කරන්නේ නැහැ. 1 2 3 4 5 100 200 1000 2000 නේද? ලක්ෂ 2 කෝටි 2 3 කියලා ගණන් කරන ඉස්සරහට. පහළට ගණන් කරගෙන ආව ඉවර වෙනවනේ ගාන. පහළට ගණන් කරගෙන ආවොත් ගාන ඉවර වෙනවා. ඊට පස්සේ පහළ දෙනවා. දැන් අපි හිතමු 9 කියලා. 9යි 8යි 7යි 6යි 5යි 4යි 3යි 2යි 1යි 0යි ඊළඟට
ඉවරයි.
අසඤ්ඤතයි. සංඥාවක් නැහැ. බින්දුවෙන් පල්ලෙහාට ලෝකේ සංඥාවක් නිර්මාණය කළා නැහැ. එතකොට ඒකම අනිත් පැත්තට ඍණ ලකුණ දාලා 1යි 2යි 3යි ඍණ 1යි ඍණ 2යි යනවා. ඒ ඍණ ලකුණ දාගත්තොත් නේ. ඍණ ලකුණ දැම්මේ නැති වුණොත් පහළට ගානක් නැහැ. පහළට ගානක් තියවරයි. ඒකයි බුදුහාමුදුරුගේ පාත්‍රයේ ඉහළට පාමුනේ. පහළ මෙහාට පල්ලෙහාට යන්නේ නැතුව. සම්ප්‍රදායික ක්‍රමය තමයි මේ පැත්තට ගලාගෙන යන පැත්තට ගලාගෙන යෑම. ඉහළට ගමන් කළා. ඉහළට ගමන් කළා. තේරුම් ගත්තා අපිත් මේ ගලාගෙන යන පැත්තට නෙමෙයි අනිත් පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට ගමන් කළාම අපිට සැනසෙල්ල දෙනවා කියලා. දැන් මේ ඉන්ද්‍රියන් උනත් එළියට විහිදුවන්නේ ඔක්කොම ටික. මේ ඉන්ද්‍රියන් සියල්ලම ඇතුළට හරවගත්තොත් හරිම සැනසෙල්ලයි. මේ ඉන්ද්‍රියන් එළියට විහිදවගෙන ඉද්දී තමයි මේ කම්පනය. කනට හෙන දේ, ඇහැට පේන දේ, නහයට දැනෙන දේ, දිවට දැනෙන දේ, ශරීරයට දැනෙන දේ සහ මනසත් එළියට විහිදවල ඉන්නේ. මනසට දැනෙන දේ ඔක්කොගෙම මොනවා හරි කම්පනයක්. දුකක්, වේදනාවක්, කනස්සල්ල, බයක්, සතුටක් මේ ඕනම දෙයකින් සිදුවන්නේ කම්පනයක්, චලනය වීමක්. එතකොට එළියට විහිදවල ඉන්නේ හැම මොහොතකම කම්පනය සිද්ධ වෙනවා. මේ ඉන්ද්‍රියන් සියල්ලම තමා කෙරෙහි හැරෙව්වට පස්සේ තමා කියලා කෙනෙක් අහුවෙන්නේ එළියට විහිදවගෙන ඉන්න වෙලාවට. ඒක හොඳට මතක තියාගන්න. තමා කියලා කෙනෙක් අහුවෙන්නේ එළියට විහිදවල ඉන්න වෙලාවට. ඇතුළට විහිදෙව්වාම ඇතුළට ගත්තාම තමා කියලා කෙනෙක් පේන්නේ නැහැ. පඤ්ඤා විමුක්තිය. ප්‍රඥා විමුක්තියටපත් වෙනවා. ඔයත් අංගේ ප්‍රඥා ධර්මයේ විමුක්තිගත වෙලා නැහැ. ප්‍රඥාවට නොයෙකුත් දේවල් හසු වෙනවා. ඒ හසු වෙන දේවල් ඔස්සේ කම්පණය වෙනවා. දෘෂ්ටි වෙනවා. ඊට පස්සේ දෘෂ්ටි ඔස්සේ පුජ්‍යලයාගේ ජීවිතයේ එක එක විදියට වෙනස් වෙනවා. විමුක්ති ප්‍රඥාව. හිස මත තබා ගත්තාම, ඔළුවේ තබා ගත්තාම තමන්ගේ ජීවිතේම විමුක්තිය. චේතෝ විමුක්තිය. ඊට පස්සේ ඇස නිරෝධයි, කන නිරෝධයි, නාසය නිරෝධයි, දිව නිරෝධයි, ගත නිරෝධයි, සිත නිරෝධයි, සබ්බත් සංවරෝ සාදු. සියල්ල සංවරයි. අපි ආයේ සංවරයි කියලා හිතාගෙන ඉන්නේ මේ ගහලා පොඩි කරලා බැඳලා මේ ඉන්ද්‍රියන්ට වද දීලා. එහෙම හදන්න බෑ. එහෙම හදන්න බෑ. එහෙනම් ඉන්ද්‍රියන්ට ඔය සපසේ එහෙම හදන්නත් බෑ. දොරක් අරින්න ඇතුළක් තියෙනවා. සහක්‍රම වේදයක් තියෙනවා. ඉතින් අපේ මේ ජනප්‍රිය බෞද්ධ ආගමේ ඉන්න බෞද්ධයෝ සියලු දෙනාම කෙටියෙන් කිව්වොත් බුදුදහමඳුරු අඳුරන්නේ නැහැ, ධර්ම රත්නය අඳුරන්නේත් නැහැ, සංඝ රත්නය අඳුරන්නේත් නැහැ. පාරම්පරික වෙන ක්‍රමයකට කෑම ඕමාරුවක් කරගන්න වේගෙ. කෑම ටික දෙන්න හරි දක්ෂයි. කෑම දිනෝ ලොකුවට ගොඩනැගිලි හදලා බුදුහාමුදුරු වෙනුවෙන් වැටි වැටි වඳිනෝ. බුදුහාමුදුරු ආවොත් එහෙම හිතන්නේ මේ මිනිසුන්ට පිස්සු යක්කු ටිකකට මම ධර්ම දීලා ගියේ. මේ යක්කුන්ට මම මේක කරන්නද කිව්වේ? ඈ ඈ මේක කරන්නද කිව්වේ? ওই කාලේ අරගෙන ওই වෙලාව අරගෙන එක මිනිස්සේ මාර්ගඥානයට දැක්කනම් මේ වගේ චෛත්‍ය 1000ක් හැදුවා වගේ පිනක් ඇති වෙනව නේද? මම කියන්නේ මේ හදන්න එපා කියලා නෙමෙයි. තමන්ට ශක්තිය තියෙනවා නම් ඒ වෙනුවෙන් හදන්න ඕනේ. ඒ තුලින් තමයි අපේ මේක ඇති වෙන්නේ. නමුත් එපමණකින් අතර වෙන්න එපා කියලා කියන්නේ. නේ? එපමණකේ සම්මුතියකින් අතර වෙන්න එපා. ඊට වඩා දෙයක් ජීවිතේ කරගන්න. නිසා දැන් අපිට වුණත් දහම් පින්කම් කරලා මේ උපකාර කළා නතර වෙන්න එපා. මේ ආත්ම භාවය බේරුණයි කියලා හිතන්න බෑ. මේ මනුෂ්‍යාත්ම භාවය කියලා කියන්නේ සංසාරෙම නිවැරදි මාවතකට යොමු කරගන්න ලැබුණු බොහොම දුර්ලභ chance එකක්. බොහොම දුර්ලභ chance එකක්. ඒ chance එක තා ගොඩක් කල් නැහනේ. ඔය ඇත්තෝ 2100 කැලෙන්ඩරේ දඟින්නේ නැහැ කවුරුවත්. බය වෙන්න එපා. කාටවත් ඉන්න හම් වෙන්නේ නැහැ. 2100 වෙනකොට වයස ගියද? ඈ. හැදිලුවම දන්නවා ඊට කලින් කොලෙස්ටරෝල් ගියයි, හાર્ට් ඇටැක් එකයි කියයි, හරින් දිරුව මෙහින් දිරුව කියලා කියයි, මොකක් හරි කියයි, මලා කියයි. එනිසා ගොඩක් කල් හම්බ වෙනවයි කියලා ප්‍රමාද වෙන්නේ. මේ අප්‍රමාදීව මේ විෂය කරහා යොමු කරන්න, මේ ධර්මය කරා යොමු, ඥාන යොමු කරන්න පුළුවන් තරම් අපගේ ওই තියෙන දේශනාවන් ශ්‍රවණය කරන්න, ශ්‍රවණය කරමින් ඒවයි තියෙන ගැඹුරවල් සොයා බලන්න. කම්මැලි කම යන අපි පොඩි විහිළු වචනයක් කිව්වට ඒව ගණන් ගන්න නැතුව ධර්මයේ ගෞරවය හොඳට පිළිහිටවන ඒ තමන් ධර්මයේ ගෞරවය කියලා කියන්නේ අපිට ගෞරවයක් ඇති වෙන්න ඕන කියන එක නෙමෙයි. ඔබ හොයාගෙන යන දේ හොයාගෙන යන නෙවෙයි. දැන් සමහරලාට ලියලා ගිනිච්චට ඒවායි කියෙව්වට ඒ දහමේ ප්‍රතිඵලය එන්නේ. ඊට වඩා අර්ථවත් පුළුවන් නම් රෙකෝඩින් කරලා නැත්තම් අපි දේශනා කරපු ඒ CD එකක් වගේ එකක් ඇසීම තුලින් නැවත ඒ ශක්තිය ගන්නවා. ලියනකොට ලියන්නේ අපේ දේ නෙමෙයි. ඊටත් වඩා ලියනකොට ලියන්නේ මම වචන 10කින් 25කින් කියන දේ වචන 5කින් ලියනවා. ලිව ගමන් ඒ අර්ථය නෙමෙයිකින් ගොඩ නැගෙන්නේ. වෙන මාර්ථයක්. සමහරලාට බැලුවොත් කෙනෙක් විකෘති අදහසක් ඇති කරගන්නවා. මොකද වචන 25කින් ගොඩනගන ශක්තිය වචන 5ෙන් ගොඩනගන්න බෑ. ඒක ගොඩනගන්න පුළුවන් බුදුවරයෙකුට, මාර්ගඵලලාභී කෙනෙකුට, රහතන් වහන්සේ කෙනෙකුට. එහෙම නැතුව අපි වචන 25ක් අත්‍යවශ්‍යයි කියලා ඒ ගොඩනගනවා නම් ඒ වචන 25 මේකේ තියෙන්න ඕන. ඒ නිසා අපේ මාතේ ලියනකොට බොහොම පරිස්සමෙන් ඔය බලන දෙන්න එපා. ඔබතුමා කියවලා එක මකලා දාන්න නැත්නම් පුච්චල දාන්න නැත්නම් අර වචන 25න් කියපු දේ වචන 5න් ගන්න කියපු ගමන් එයා වරදවා වටහා ගැනීමක් කළොත් ඒක හොඳ නැති වෙනවා. නමුත් අපි රෙකෝඩින් එකක් අහනකොට එහෙම වෙන්නේ නැහැ. අපි කියන ශෛලියෙම, කියන විදියටම, කියන ආකාරයටම ඇහෙන නිසා ශක්ති ගුණය වැඩි, බලය වැඩි. එහෙනම් ඔබට ඇසීම ඊටාම ප්‍රයෝජනවත් වෙනවා. හොඳින් අහන්න. අහනකොට එක එක දේවල් ඔළුවේ දරාගෙන ඔළුව මත තබාගෙන අහන්න එපා. කෙලින්ම ධර්මියම පමණක්ම හිස මතින් තියාගෙන අනිත් දේවල් ඔක්කොම අර කිව්වා වගේ නිකම් මෝඩකමට මම මගේ කියලා හිතාගෙන ඉන්නේ කි තේරුමක් නැහැ නේ. අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධන. තමාට තමාවත් නැතිකොට මම මේ වෙන වෙන දේවල් ඔළුවේ තියන් ඉන්නේ පිස්සුද කියලා තමන්ටම තමන්ගෙන් අහලා බලන්න. දැන් අම්මල දාත්තල වුණාම ඉතින් සද්ධාවන්ත තමයි, දරුවෝ හිස මත තියාගන්නව තමයි. ඒකනේ සිද්ධාර්ථ කුමාරයා කිව්වේ තවත් බැඳීමක් ආවා කියලා නේද? තවත් බැඳීමක්. ඒක වරදක් නෙමෙයි. ඒක තමයි ස්වභාවය. ඒක අමුතු දෙයක්වත් නෙමෙයි. ඒක ස්වභාවය. සත්ව ස්වභාවය, සත්ව ගතිය. දැන් ඒකෙන් අපි අදහස් කරන්නේ ඒගොල්ලෝ අතහැරලා දාන්න, ඒගොල්ලෝ වෙන හොයන්න එපා කියන එක නෙමෙයි. ඒවා හුදෙක් මේ මනස තුල ගොඩ ගන්න ඕනේ. ඒ යුතුයකම සහවගකීම තමයි ඒ අතර තියෙන්නේ. ඈ ළමයිගේ මේ ඔළුව අත ගන්න, එයාට අවශ්‍ය කරන කරුණාව උමනා වෙලාවට කරුණාව ටික දෙන්න. මේ අපි අමුතු විදියට හිතේ ගොඩ ගහගන්න ඕනේ නේද? දැන් අපිට එයාට මේ වෙලාවට මොකද උමනා කියලා බලලා අපිට ඒ දේ දෙන්න පුළුවන්. කරුණාව දයාව වුණා දරුවන්ට හරි මේ උවමනා වෙලාවටයි ඒක දෙන්න ඕන. ඈ ජීවිතේ හිමයි. සමහර උදේ හිතේ ඔක්කොම තියාගෙන ඉන්නවා. ක්‍රියාවලිය මුකුත් නැහැ. ඈ දැන් මහත්යල බොහෝම ලෙන්ගතු උදවිය ඉන්න වෙලාවට තේක හදලා දෙන්නේ. ඉතින් වැඩක් තියෙනවද? සර්ම හොදලා දෙන්නේ. කටි හොදලා දෙන්නේ, අයින් කරලා දෙන්නේ. ඒක වැඩක් තියෙනවා හිතේ. ඒගෙන මේ හිතේ තියෙනවලු. හිතේ තිබ්බට වැඩක් තියෙනවා. ක්‍රියාවේ තියෙන්නේ බෑනේ. ඒ වගේ සමහර වෙලාවට අපි හිතේ මුකුත් මල්ලගත්තේ නැති කෙනෙක් වුණත්, ඒ කියන්නේ දැන් මේ සෝහන් මාර්ගඵලය වගේ දේවල් අපි දන්නවා. විසාකා මහා උපාසිකාව දුටුවා. දැකලා හිටියේ. බලන්න කොච්චර හොඳට ගෙදර ස්වාමියගේ යුතුයකම්, දරුවන්ගේ යුතුයකම්, ඒ විතරක් නෙමෙයි 500ක් මහරහතන් වහන්සේලාට දාණය දෙනව දවසකට. ඔබ හිතන්නේ පුංචි පහේ සලස්වන්ත අපිට ජීවිතේ එක දවසක්වත් දී ගන්න බෑ 500කට දාණය. ඒගොල්ලෝ හැමදාම දුන්නා. පොඩි පහේ පෝසත්තු නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. පොඩි පහේ පෝසත් අය නෙමෙයි. එතකොට 500කට උයන්න කොච්චර සේවක සේවිකාවෝ ඉන්නවද? අඩුම ධර්ම 500කට දාන දෙන 100ක්වත් ඉන්නවා. දානශාලාවල් හදන්න ඔක්කොම ටික කරන්න 100ක්වත් ඉන්න ඕන වැඩ කරන්න ඉන්නවා. නැත්නම් කොහොමද මෙතෙන්? එහෙමනම් එවැනි ක්‍රියාදාමයක් වුණත් හෙදෙන්නට පුළුවන්. දැන් මෙතනින් අපි 100%ක් අතහරිනවා කියලා පෙන්වන්නේ ලෝකෝත්තර පැත්තට 100%ක් අතහැරෙනවා. ලෝකෝත්තර භාවයේදී අපි ඒක ගණනය කරලා බලනකොට 50%ක් තමයි අතහැරලා තියෙන්නේ. තව 50%ක් ඉදිරියට වර්ධනය වීගෙන යනවා. ඒ නිසා මාර්ගඥානයක් තියෙන කෙනෙකු වැඩි ප්‍රතිශතය අතහැරීමයි සිද්ධ වෙන්නේ. ලෝකෝත්තර ගුණයෙන් 50%යි පිරලා තියෙන්නේ. ලෞකික ගුණයෙන් නම් 100%ක්ම අතහැරීමක් සිද්ධ වෙන්න ඕන දර්ශනපතේ. එයා එක පොඩ්ඩක් හරි අසමයක් හරි ලෞකික පැත්තට වැටෙනවා නම් එයාට ඒක ඉක්මවන්න බැරි වෙනවා. මොකටද මේ මිනිස්සු නතර වෙන්නේ? මායාවේ දේවල් තමන්ගේ කියලා හිතාගෙන ආස කරනවා. ආස කරන්නේ මේ මහ පොළොවේ පස් ටීකට, මේ ගියන් දුරක්, මේ සිමින්ති කියලා කියන්නේ මොනවද? මහ පොළොවේ පස් ටිකක්. මේවා තුල තියෙන පුජ්‍යලත්යන් නෙමෙයි, මේවා තුල තියෙන අවශ්‍යතාවයක් පමණයි. මිනිස්සුන්ට නිවසක් අවශ්‍යයි. වැඩක් නැහැ කියන එක නෙමෙයි මේ කතා කරන්නේ. නිවස ඔළුවේ දරා ගන්න ඕනේ. නිවස පොළොවේ හැදුවාම ඉවරයි. මිනිස්සුන්ට වාහනයක් අවශ්‍යයි. ඒක තියෙන ගමනක් යන්න. ඒක බාධාවක් කරගන්න ඕනේ නිවන් දකින්න. මිනිස්සුන්ට සාභාරවරු දරුවෝ අවශ්‍යයි. ඒගොල්ලන්ගේ ජීවිතය ඒගොල්ලන්ට හදලා දීලා තියෙන. ඒගොල්ලෝ හදලා ඉස්සරහට කොටනන්නේ. ඒක මානව ගුණාංගයක්, මානව යුතුයකමක්, මානව සදාචාරයක්. ඒක එරිෂ්ඨ කරා. නමුත් ඒක අපේ මොලේ වහගන්න හේතුවක් කරගන්න හොඳ නැහැ. ඒකට හේතුව තමයි මේ අවිද්‍යාත්මක රටාවට ඇලෙන්නේ නැතුව විද්‍යාත්මක රටාවෙන් මේ හැම දෙයක් දිහාම බලන්න පුරුදු වීම. නැදගත්තේ ඒ කියන්නේ ඇලෙන්න එපා කියනකොටම අපේ බෞද්ධයන්ගේ ඔළුවට එන්නේ ගැටීම. ඈ හැ ඇලෙන්න එපා කියනවනම් ඒ කියන්නේ ඉවත් කරන්න කියන එක නෙවෙයි කියන්නේ. නෑ නෑ නෑ, අපි කියන්නේ ඇලෙන්න එපයි කියලා කියන්නේ ගැටෙන්න කියන එක එහෙම නෙමෙයි. ගැටෙනවා කියලා කියන්නේ මම නම් ප්‍රකාශ කරන්නේ ගැටෙනවා කියන්නේ ඒ තුළ තියෙන ඇලීමක්. ගැටෙනවා නම් යමක එහෙම. දැන් අපි හිතමුකෝ තරහකාරයෙක් නිතර මතක් කර කර මේ මිනිහට දෙස් තියනවා. එතකොට හැමතිස්සෙම තමන්ගේ ඔළුවේ වැඩ ඉන්නේ කවුද? අර තරහකාරයා. ඉතින් එතන අලෝගෙන නෙමෙයි ඉතින් තරහකාරයා තමන්ගේ ඔළුවේ. ඉතින් ගැටීම කියලා කියන්නේ ඇලීමක්. එතකොට ඇලීම කියන්නේ ඇලීමක්. ඒකත් අලවගෙන ගැටීමත් අලවගෙන. දැන් මේ මොකද්ද මේ කතා කරන්නේ? මේ කතා කරන්නේ සැබෑ අතහැරීමක් පිළිබඳව. ඒ සැබෑ අතහැරීමේ ක්‍රමවේදයේ පොඩි සියුම් පද්ධතියක්. ඒකයි ඒ කාරණේ බොහොම සියුම්ව පරිශ්‍රණය කරලා බලන්න කියලා කියන්නේ. වැඩිපුර අහන්න පුළුවන් තරම් Tamanට අවකාශය ලැබුණොත්, ඒ කියන්නේ මං කෑම වින වෙලාවෙත් ධර්මය අහන්න හොඳ නැහැ කියලා ධර්මයේ ගෞරවයෙන් එහෙම ඉන්න එපා. ඔබ කෑම ටික උනත් පිහින හයින් තමන්ගේ දේශනාවක් අහගන්න. තහගෙන ඒකත් උපකාරකයි. වාහනේ යන ගමන් ඔබට අහන්න පුළුවන්. ඈ ඒ නිසා ඒකට මේකට අමුතු ගෞරවයක් ඕනේ නැහැ. ඔව් ඊසන මන් හිමි අමුතු ගෞරවයක් ඕනේ. ඔබට පක්ෂව, අපක්ෂව, විරුද්ධව සත්‍යයට ගරු කරමින්, ඒ කියන්නේ ලෝක සත්‍ය හමුවේදී ගරු කරනවා. දැන් තමන්ට මතවාදයක් තියාගෙන මේ ධර්මයේ දිහා බලන්න ගියොත් එයා සත්‍යයට ගරු කරන කෙනෙක් නෙමෙයි. තමන්ට මතවාදයක් දරා ගන්න නැතුව තමන් මේක පරිශ්‍රණය කරගත්තොත් සත්‍ය හමු වෙන තැනට ඊට ඊට අදාළව අපි අනුගත වෙන්න හිතගෙන පරිශ්‍රණය කරන කෙනාට කියන සත්‍තිගරුකව තර්ක කරන පුජ්‍යලයා. ඒ නිසා සැබෑ විද්‍යාඥයෙක් කියලා කියන්නේ මතවාදී පුජ්‍යලයෙක් වෙන්න බෑ. ගතානුගතික වුණොත් ලෝකේ අලුත් විද්‍යාත්මක සොයා ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. විද්‍යාඥයෝම බය නැතුව ඉස්සෙල්ලා හොයාගත්ත විද්‍යාවේ මේ ගැටලුව තියෙනවා කියලා ප්‍රසිද්ධවම කියනවා. අපේ රටේ නම් කියයිද? අපි දැන් කියන්නේ අපි බලන්න අර ඉස්සෙල්ල කියපු බොරු හරියටක් නෙවෙන්නේ අපිට වසලජ්ජාව කියලා හංගන් ඉන්නවා. ඒ එහෙම කියන්නේ අපි ඒ කාලේ හොයාගත්ත එක මේකයි. ඒ කාලේදී ඒ කෝණයට අහු වෙනවට වඩා මේ දැන් මේ කැමරාවට ඊට වඩා හොඳින් පේනවා. ඒකේ ජලයේ නැහැ කියලා. ඒ මනුස්සයම කියනවා ඉස්සර ජලයේ තිබුණා කියන එක දැන් කියනවා ජලයේ නැහැ කියලා. ඒ අපිට පෙවුනේ මේ නිකන් ඒක වතුර ගලාගෙන යනවා වගේ පෙන්ලා තියෙන නිකන් මේ රැලි වගේ. වැලි වගේක් කියලා උරු කියන. තේ වගේ විවෘත පරේෂකේ බවට ගවේෂකේ බවට පත් වෙන. දැන් මේ ඔබට ධර්මය හොඳට ලැබිලා තියෙනවා. පරේෂණය කරන්න, ගවේෂණය කරන්න, ජීවිත අවබෝධය කරගන්න, වහ වහ ජීවිත අවබෝධයට පාත්‍ර වෙන්න, වෙරදරන්න උත්සාහ කරන්න. එක දිගට මහන්සි වුණොත්, එක දිගට මහන්සි වුණොත් ඒකාන්තයෙන් ඉක්මනින්ම මේ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. තමන්ගේ ශක්තියින් සිඳෙන්නට ඉඩ හරින්න දෙන්නේ නැතුව. කුසල බලයන් ඒව වැඩෙන්න ඕන. ඒ නැත්තම් ආය අර ආශ්‍රව ධර්මය ඇවිල්ලා අරව ගිල ගන්නවා. උදාහරණයක් වශයෙන් අපි කියනවා අපි නිවසක් අතු ගන්න පටන් ගත්තත් ඕක භාගෙන් භාග අතු ගා ඉන්නකොට ආය අර ඇවිදගෙන යනකොට අර අනිත් කුණු ටික අනිත් පැත්තට ඇවිල්ලා ඒ නිසා එක සැරේ අතු ගාන ඉවර කරන්න ගියේ. ආය හුලකට එන්න ඕනේ නැත්තම් ගහගෙන ඕක ඇතුළේ තිබ්බහම. ඒ වගේ තමයි මනස. කොරසක් අතු ගහනවා ආයි තියෙන්න හරිනවා. ආයි ඔක්කොම අවුල් වෙලා. දැන් ඒකම පේනෝනේ අර අපේ අර ශක්තියින් ටික අඩු වෙලා ගිහිල්ලා ආයි අපි ධර්මයේ අහද්දී ආයි වර්ධනය වෙනවා කියන එකේ තේරුම ඕක. ඒ නිසා එක දිගට පරිශ්‍රණයක් කරන්න අවබෝධයට පත්‍රය. එතකොට තමයි අපිට ඥාතිකම් කියන්න පුළුවන්. බුදුහාමුදුරුවන්ට, සරියුත් මුගලන් හාමුදුරුවරන්ට ඥාතිකම් කියන්න පුළුවන් වෙන්නේ. අපිට වුණත් ඥාතිකම් කියන්න පුළුවන් කමල වේ ලැබෙන්නේ පරම්පරාවෙන් නෙමේ අවබෝධයෙන්. ඒක හොඳට මතක තියාගන්න. ඒ නිසා බුද්ධ ශ්‍රාවකයන්ට, ධර්මයට, ආර්ය මහා සංඝරුවන්ට ඥාතිකම් කියනවා කියන්නේ ඒක එසේ මෙසේ පොඩි වැඩක් නෙමේ. මේ රටේ රාජ්‍යත්වය ලබනවට වඩා බලයක්, ශක්තියක්. නිසා රජ කෙනෙකුට වුණත් ඒ தත්වෙට එන එක ලේසි දෙයක් නෙමෙයි. නිසා අතිශයින්ම දුර්ලභ මිනිසෙකු වන්නට ඔය හැම දිනාටම ශක්තිය භාග්‍ය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. දස බල සීලප්පබහා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ටංග මග්ග සලිලා ජින වචනව නදී චිරං වසතු. දස බල බුදුන්නම් සෙල්මුතුන තින්මතු නිවන්නම් මහා සමුදුර කෙළවර කොට ඇති සතතින් හරි යටඟි මග සිලිලින් සිහිල්ලු නිති සුවදෙන ජිනවදන් ගඟ බෝකල් ගලාවා සව සතන් සනහා.